බුද්ධිගපතින මැතිතුමා
අනුස්සකමට හොරගම් කරනවා
මම අහන කරුක තානකතුමනි
විෂිකර්ම මැතිතුමා උත්තර දෙන්න
ගරු කතානායකතුමනි ගරු බුද්ධිගපතින ගරු මන්ත්‍රීවයි පස්සෙට සති දෙක කාලයක් ඉලා සිටිනවා උත්තර දීම සඳහා
හේෂා විතානගේ මැතිතුමා
මහානගරු කතානායකතුමනි
තුමනි හේෂා විතානගේ ගරු මන්ත්‍රීමාගේ ප්‍රශ්නෙට පිළිතුරු දීම සඳහා සති දෙක කාලයක් ඉලා
සිටිනවා චමින් දේවිජේසිරි මැතිතුමා
තරවෙනි ප්‍රශ්නේ අහනගරු කතානායකතුමනි දීර්ඝ වේලාවක් ඕනි
මෙලඳ මැතිතුමා උත්තර දෙන්න
ගරු කතානායකතුමනි චමින් දේවිජේසිරි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට අදත් පිළිතුරු ලබා දෙන්න සිද්ධ වෙන්නේ අදාළ නොවේ කියලා නමුත් ඔබතුමා හෙට මේ සමුපකාර සමිතියේ නම නිවැරදිව සටහන් කරලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධන සමුපකාර සමිතියේ නමින් තමයි ලියාපදිංචි වෙලා තිබෙන්නේ. නමුත් ඔබතුමා අහලා තියෙන්නේ ප්‍රාග්ධන සමුපකාර බැංකුව. බැංකුව නමින් රේකිය අමාත්‍යංශයේ හෝ පළාත් නමේම එවැනි සමිතියක් ලියාපදිංචි කරලා නැහැ. නමුත් මං හෙට දිනේදී ඔබතුමා කලින් අහපු ප්‍රශ්නට අදාහපු ප්‍රශ්නට සවිස්තරාත්මක පිළිතුරක් ලබා දීමට කටයුතු කරන හෙට තමයි නිවැරදි නමින් ඒක අහලා තිබෙන්නේ.
හරි බොහොම ශාන්ත බණ්ඩාර මැතිතුමා අතුරු ප්‍රශ්න ප්‍රශ්නෙට උත්තරයක් දීලා හරි හරි අහන්න එක අහගන්න ඉක්මනට
අර ඇමතුමා හරි ඔබතුමා කියනවා වගේ රටේ ව්‍යවස්ථාපිත නීතියානුව ලියාපදිංචි වෙච්ච මෙවැනි බැංකු නැහැ හැබැයි මේ වගේ නම තියෙන බැංකු ශාඛා 130ක් රට පුරා තියෙනවා. හැබැයි බැංකුව කියලා නම දාලා තියෙනවා. මේවා සම්පකාර සමිති ගරු එමතු. අන්න ඒකයි මම මේ ගරු කතානායකතුමනි මම මේ ප්‍රශ්නේ දැම්මෙම ඒ බැංකුව කියන නමින් එහෙම බැංකුවක් රටේ පවතින නීති අනුව ක්‍රියාත්මක කරන්න බැරි නිසා. අන්න ඒකයි ඔබට හොයන්න කියන්නේ. ඔබතුමාගේ ගමෙත් තියෙනවා. කතානායකතුමාගේ ගමෙත් තියෙනවා. ගරු එමතුතුමා අන්න ඒකයි වැදගත් කාරණේ මේක මේ වගේ බැංකුවක් නීත්‍යානුකූල නොවන හොර ජාවාරමක් කරන විදිහට බැංකුව කියලා ගහලා තියෙනවා. හැබැයි ඒක බැංකුවක් නෙවෙයි ඔබ කියනවා හරි. ඒකයි මම මේ ප්‍රශ්නේ මේ විදිහටම දැම්මේ. මොකද ඒ වගේ බැංකුවක් රටේ තියෙනවා 130ක් තියෙනවා. ඉතින් ඒ 130 ගරු කතානායකතුමනි මම අහලා තියෙන්නේ මෙන්න මේ මම කියන්නම් ඔබතුමාට මේ වාහන සම්බන්ධව මම ඇහුවේ. දැන් ඌවපළාත් ප්‍රොවින්ෂල් ප්‍රාග්ධන කොප් සොසයිටි ලිමිටඩ් අන්නාරි සමිතිය. හැබැයි මේක බැංකුව කියලා තමයි මේක නීත්‍යානුකූල නාමය මේක කරු ඇමතුව. හැබැයි බැංකුව නමින් කියන්නේ. මම ඒක තමයි හෙට පස්සේද මම ඒක අහන්න. හෙට පස්සේද මම අහන්න. මට අද ඕනි වෙන්නේ කතානායකතුමනි මෙහෙම වංචා සහගතව රටේ ඔබ අප ඉද්දි 2001 ඉඳන් හොර සම්පකාර සමිතිය වෙන ඒ සමිතියේ කාර්යභාරය බැංකුවක් හැටියට කරගෙන යනවා. ඒක බරපතල කාර්යයක් ඔබතුමා දන්නවා. බැංකුවක් හැටියට ගාම පොලියට සල්ලි දෙනවා. මිනිසුන්ගේ සල්ලි ගන්නවා. ඒ වගේ වංචනික වැඩ වෙනවා. එහෙම කරන නිසා තමයි මම ඔය බැංකුවේ දැන් තියෙන පවතින නම දාලා ඔබෙන් ප්‍රශ්නයක් ඔබට මම අහනවා. දැන් මම වගකීමෙන් කියනවා මේවැනි බැංකුව නම සඳහන් කරපු සම්පකාර සමිති රට පුරා 130ක් තියෙනවා. ඔබේ ආණ්ඩුව මේ හොර බැංකුවක් කියන කාරණේ මම දොප්පු කරලා තිබෙනවා නේද? ඒකට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?
ගරු මන්ත්‍රීතුමනි දැන් මම ඒකයි සඳහන් කළේ දැන් ඔබතුමා 29 වෙනිදාත් ඇහුවා 22 වෙනිදාත් අහලා තියෙනවා 23ත් අහලා තියෙනවා 24ත් අහලා තියෙනවා මේ නම් හතරකින් අහලා තියෙන්නේ. එතකොට ටිකක් හෝ ළඟින් ගන්න පුළුවන් නමක් තියෙන්නේ ප්‍රාග්ධන සම්පකාර සමිතියේ හෙට. එතකොට හෙට මම මේ දවස් හතරේ මහපු ප්‍රශ්න ටිකට පිළිතුරු ලබා දෙන්නම්. ඔබතුමා කුමන හෝ වංචාවක් දෙයක් සිද්ධ වෙලා තිබෙනවා නම් කරුණාකරලා කියන්න ඒ සම්බන්ධව අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. අපිට මේකේ හංගන්න කිසිම දෙයක් නැහැ. ඔබතුමා අහන
උත්තර දෙනවා කියන්නේ
ඔබතුමා අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන්න පුළුවන් හංගන්න කිසිම දෙයක් නැහැ. ඕනෑම දෙයක් තියෙනවා නම් කියන්න අපි ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වකින් බාර ගන්නවා.
ඇමතුමා වගකීමෙන් යුක්තව කිව්වා හෙට උත්තරය දෙනවා කියලා. හෙට අහගන්න. අතුරු ප්‍රශ්න අහන්න ප්‍රශ්නේ උත්තරය දුන්නේ නැහැ. හරි උත්තරය දුන්නේ නැහැ ඒකට.
පැහැදිලි කරගන්න ඕනේ.
හරි තියාගන්න. නෑ කිය අහගන්න. මට හොරගම් වහන්න අවශ්‍ය නැහැ. දෙවෙනි එක ගන්න.
අනේ රයිට්. ගරු ඇමතුමා හරිනේ දැන් සමිති පිළිබඳව ඔබතුමාට නීති ආගමනව ලිපි ලේඛන තියෙනවා ඒ විස්තර තියෙනවා දෙන්න පුළුවන් මං කියන්නේ පුල පුලා 130ක් බැංකුව කියලා දාලා සමිතියේ පොත නිකුත් කරලා සල්ලි ගන්න බැංකුව පිළිබඳව තමයි මම මේ කියන්නේ මම අහනවා මේ වගේ සමිතියක තියෙන වාහනයක් පිළිබඳව තමයි ඔබතුමාට දැන් කිව්වේ ඒ වාහනේ UPPI 408 408 එතකොට මේක ලියාපදිංචි වෙලා තියෙන අංක 180 ප්‍රධාන විදියේ බණ්ඩාරය හරි මම ඔබතුමාට මම සභාගත කරනවා මෙන්න මේ ජිප් රථයේ තියෙන අංක 4 පොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලපු මේ ප්‍රාග්ධන බැංකුවේ සමිතියේ වාහනේ මම සභාගත කරමු මේක තමයි ඡන්දෙ කාලෙත් පහුගිය කාලෙත් මේ පාර්ලිමේන්තුවට ආවගේ වාහනේ හරි එතකොට මේවා මෙන්න මේ අංචනික කටයුතු තව බොහෝ තියෙන ඔය ප්‍රශ්න 10 15 මම අහන ප්‍රශ්න ඉදි කරනවා මෙන්න මේ වාහන දේශපාලනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ පාවිච්චි කරලා තියෙනවා ඒකට අවශ්‍ය ඒ කියන්නේ මේ බැංකුව නමින් ව්‍යාජ හොරනම දාගෙන සමිතියේ කටයුතු කරෙන්නේ හැබැයි බැංකුවක් දාගෙන එවැනි හොර බැංකුව වලට දඬුවම් දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් ඔබේ අමාත්‍යාංශය තුල තියෙනවද?
අරු මන්ත්‍රීතුමනි මේ සියලුම බැංකු පළාත් කොමසාරිස්වරයා යටතේ ලියාපදිංචි වෙලා තිබෙන්නේ. සමූපකාර විෂය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සම්පූර්ණ පළාත් සභා විෂයක්. එතකොට රේකී අමාත්‍යාංශය යටතේ නෙමෙයි. නමුත් අපි මේ පිළිබඳව යම්කිසි අකටයුත්තක් වංචාවක් වැරද්දක් සිද්ධ වෙලා තිබෙනවා නම් මමත් මේ පිළිබඳව පළාතේ අරු ආණ්ඩුකාරතුමාට අවශ්‍ය දැනුවත් කිරීම පමණයි අපට සිද්ධ කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඊට අමතරව මම හිතන්නේ ඔබතුමාට හෝ තවත් උනන්දුවක් දක්වන පාර්ශ්වයකට රටේ නීති අනුව පොලිස් ප්‍රතිමාට හෝ පොලිසියට තනුවක් කරලා ඒ පැත්තෙන් පරීක්ෂණයක් කරන්න පුළුවන්කමක් තිබෙනවා.
හරි හරි. හිත අහගන්න. හිත උත්තර දෙනවනේ එතුමා. මේ කාලේනේ ශාන්ත බණ්ඩාරම එතුමා.
මම අහනවා ගල් කතා නැති
සැල සම්පාදන එතුමා.
අරු කතානායකතුමනි පිළිතුර ප්‍රශ්න ආයක කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිර ප්‍රාදේශීය රේකම් කොට්ටාශයේ ජීවත් වන ජනතාව උග්‍ර පානීය ජලිගයකින් පීඩා විඳින බව පිළිබඳව දැනුවත්ය. ආ දෙක මේවන විට බිංගිරේ අලාව ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලබන බව පිළිබඳව දැනුවත්ය. ආයක ඔහු දැන ක්‍රියාත්මක වන හලාවත බිංගිරේ ජල යෝජනා ක්‍රමය මගින් ප්‍රධාන නල මාර්ගය දෙපස බොහෝ ප්‍රදේශ ආවරණය කර ඇති අතර ජලය ඉල්ලා ඇති පයිප් නොමැති මීටර 500ක දුර ප්‍රමාණයක පදිංචිකරුවා සඳහා ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රතිපාදන මගින් ජල නල දීර්ඝ කිරීම සිදු කර ජලය ලබා දීම මේ වන විට ඉටු කරමින් පවතී. ආ දෙක අනෙකුත් ප්‍රදේශ ආවරණය කිරීම සඳහා හැමුණුම් එකේ සඳහන් පරිදි ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ හැමුණුම ඔබතුමාට මම ලැබෙන්න සලස්වන්නම්. හැමතිමේ තිබෙනවා අනිකුත් ප්‍රදේශවල ජල සම්පාදනය සිදුවන්නේ කෙසේද කියලා මොන මොන යෝජනා ක්‍රම අනුව. මේකයි පිළිතුර.
ගරු කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතුමාට. විශේෂයෙන්ම බිංගිරිය සහ උඩුබද්දා ප්‍රදේශයේ ඉතාම දැඩි පානීය ජල හිගයක් තියෙන ප්‍රදේශයක්. අපි සතුටු වෙනවා ඇත්තටම මේ ජල යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව. ගරු අමාත්‍යතුමනි දැන් තියෙන ප්‍රශ්නේ ඔබතුමා ප්‍රකාශ කරා අර ජල යෝජනා ක්‍රමයෙන් මීට 500ක පමණ ප්‍රමාණයක් ජල සම්පාදන ක්‍රමය මණ්ඩලයේ යටතේම ලබා දෙනවා කියලා. නමුත් වේදමින් ලබා දෙනවා කියලා නමුත් මේ වන විට විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ තියෙන උදාහරණයක් ඇදීර කිව්වොත් වැල්ලරාව ඒ වගේම කදුරුගහවත්ත ප්‍රදේශයේ ඒ වගේම මූකලං හේන බෝවත්ත ඒ ප්‍රදේශ ගණනාවකට මේ ගරු ඇමතුමනි ඉල්ලීම් විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒකට ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රතිපාදන අවශ්‍ය නැහැ. ජල සම්පාදන ප්‍රතිපාදන නැතුව අපේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදන යටතේ හෝ එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රතිපාදන වලින් ක්‍රියාත්මක කරන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ අවට ප්‍රදේශ ගණනාවකටම මේ ජල සම්පාදන ඉල්ලීම් කරලා තිබ්බත් ඒවට තාම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ නිසා දැන් මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ කරුණාකරලා ඒ උදාහරණයක් ඇරියට බිංගිරි ආසන්නෙම තියෙන බෝවත්ත ප්‍රදේශයේ. ඉතින් ඒ නිසා මේ ප්‍රදේශවල ජනතාව දීර්ඝ වශයෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නා පානීය ජලය ලබා ගන්න ඒකට ක්‍රමවේදයක් ඔබතුමාගේ නායකත්වයෙන් සකස් කරලා දෙන්න කියන ඉල්ලීම කරන ගමන් එහෙම කරන්න පුළුවන්ද කියන කාරණේ තමයි මම මතු කරන්නේ ගරු.
බෝවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ මොකද?
නගරව අමතුමනේ බෝවත්ත කියලා කියන්නේ බිංගිරියේ තියෙන ඊළඟට ආසන්නයේ තියෙන ප්‍රධානම නගරය.
බිංගිරියේ උඩුබද්දාව ඒ යෝජනා ක්‍රමයේ යටතේ බෝවත්ත ඇතුළත් වෙනවා. ඒ වගේම වැල්ලරාව ඇතුළත් වෙනවා වැල්ලරාව ඇතුළත් වෙනවා කලාවත දෙක යෝජනා ක්‍රමය යටතේ වැල්ලරාව නෑ සම්මාරි එින් බිංගිරේ උඩුබද්දාව දෙවෙනි අදියර
අනේ දෙවියනේ අතුරු ප්‍රශ්න කරු අමාත්‍යමනි මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මේ ගැන අවධානය යොමු කරලා මම නැවතත් ඉල්ලන්නේ මේ ප්‍රශ්න ටික කඩනම විසඳලා දෙන්න කියලා දෙවියනේ අතුරු ප්‍රශ්න තමයි ගරු අමාත්‍යතුමනි විශේෂයෙන් මේ ජල බිල්පත් පිළිබඳව මේ ජල බිල්පත් පිළිබඳව විනිවිදභාවය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා සමාජ කතිකාවතක් තියෙනවා ඉතින් සමහර වෙලාවට මේ බිල් ගෙවපුවාම ඊළඟ වටේ එන බිල්පත්වල සමහර අවස්ථාවලදී වැඩි අවස්ථා ගන්නවකදී ඒක ඇතුළත් වෙලා නැහැ ඒ නිසා මම ඔබතුමාට විශේෂයෙන්ම යෝජනා කරන ගමන් මම අහන්නේ මේ අද තාක්ෂණයේ දියුණුවත් එක්ක දැන් අපි දන්නා බැංකු ගණදෙනුවක් කරොත් ඒ ගණදෙනුව වෙන වෙලාවෙම අපේ ජංගම දුරකථනයේට ඒ පිළිබඳව දැනුවත් කිරීම වෙනවා මෙන්න මේ දේ වුණා කියන එක. ඒ වගේ අපි ජල සම්පාදන මණ්ඩලයට ඒ පාරිභෝගිකයෙක් මුදල් බැන්දට පස්සේ ඒ දුරකථනයට හෝ එහෙම නැත්නම් යම්කිසි නිවැරදි ක්‍රමවේදයක් ශනිකව මේ මුදල් බැඳීම සම්බන්ධව සහ හිග මුදල් සම්බන්ධව දැනුවත් කිරීම වැඩපිළිවෙලක් සකස් කරන්න අමාත්‍යාංශය හරියට මැදිහත් වීමක් කරන්න පුළුවන්ද කියන කාරණය.
මම පිළිගන්නවා ගරු මන්තුමා කියන කාරණේ. ඒ අනුව අපේ බිල්පත් ගෙවීමේදී එම ගෙවීම් වහාම නිවේදනය කිරීමේ ක්‍රමයක් අපි සකස් කරන්න සූදානම් බව මම පිළිතුරු වශයෙන් දෙයි.
ජගත් කුමාර සුමිත්‍රාරච්චි මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මම අහනවා
කෘෂිකර්ම ඇමතුමා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ මම හිතන්නේ වැරදි අමාත්‍යංශයට යොමු කරලා තියෙන්නේ. මේක නවත්ත වාර ඉවරදි කරලා වැරදි අමාත්‍යංශයට යවන හරි ගරු කතානායකතුමනි.
හරි බොහොම ස්තුතියි. නලින් බණ්ඩාර ජයමහමැතිතුමා
මහානාගර කතානායකතුමනි
ඉදිරි බල ඇමතුමාගෙන්
රු කතානායකතුමනි ආ1 සූර්ය ජල සූර්ය බල විදුලි බලාගාර කිසිවක් නොමැත සුලං බල විදුලි බලාගාර 1යි එහි ධාරිතාවය මෙගාවොට් 103යි 2 සූර්ය බල විදුලි බලාගාර 77යි ඒවායේ ධාරිතාවය මෙගාවොට් 237යි සුලං බල විදුලි බලාගාර 5යි ඒවාගේ ධාරිතාවය මෙගාවොට් 35යි 3 සියඹලාණ්ඩුව මන්නාරම හා පූණරිනේ ප්‍රදේශවල පුනර්ජන්‍ය භාෂක උද්‍යාන ස්ථාපනය කිරීම ඇතුළත්ව 2022 වසරේ සිට 2030 දක්වා වන ඉදිරි වසර 8 කාලය තුළ පුනර්ජන්‍ය භාෂකකින් මෙගාවොට් 9000කට වඩා වැඩි ප්‍රමාණයක් සූර්ය බලය මෙගාවොට් 5000ක් සුලං බලය මෙගාවොට් 3500ක් සහ අනෙකුත් ප්‍රභව මෙගාවොට් 500ක් පමණ ජාතික පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ යෝජනා කැඳවන ලද අතර ඊට ප්‍රතිචාර වශයෙන් යෝජනා 500කට අධික ප්‍රමාණයක් ලැබී ඇත. ආ පැන නගින්නේ නැත.
දරු කතානායකතුමනි ඔබතුමා දන්නවා මේ දිනවල විදුලිය විසන්ධි කරනවා. දැන් කණගාටුවට කාරණේ ඔබතුමාගේ දකුණු පළාතේ වැඩිපුර විසන්ධි කරනවා. විශේෂයෙන්ම අපේ රටේ මෙගාවොට් 4000කට වැඩි විදුලි බල පද්ධතියක් තියෙනවා. 152ක් විතර තර්මල් ඔයිල් වලින් ගල්ලංගර වලින් 122ක් ඉන්ධන වලින් 30ක් හයිඩ්‍රෝ පවර් වලින් 142.9ක් සහ අනෙකුත් රිනියබල් එනර්ජි 104ක විතර ප්‍රමාණයක් එකතු කරනවා. දැන් අපි දන්න කාරණේ තමයි අද වෙනකොට විදුලිය විසන්ධි කිරීමට හේතු වෙලා තියෙන්නේ විදුලි බලාගාරවල අඩුවක් නෙමෙයි. සාමාන්‍ය වාර්ෂිකව 6% විතර විදුලි ඉල්ලුමක් වැඩි වෙනවා. නමුත් 2020 සහ 21 මේ විදුලියේ ඉල්ලුම වැඩිවීම ඉතාම අවම වුණා. හේතුව මම හිතන්නේ රටේ කොරෝනා වෛරසය සහ කොවිඩ් වසංගතය තිබුණු නිසා. ඒ නිසා 2020ට සාපේක්ෂව 2022 වෙනිට විදුලිය අවශ්‍යතාවය රටේ බරපතල විදිහට වැඩි වෙලා නැහැ. එතකොට අද මේ ඉන්ධන විදුලිය විසන්ධි කිරීමට විදුලිය කපන්න හේතු වෙලා තියෙන්නේ අපේ රටේ තියෙන තර්මල් විදුලි බලාගාරවල එහෙම නැත්නම් දැවිතෙල් විදුලි බලාගාරවල සහ ඉන්ධන වලින් දුවන විදුලි බලාගාරවලට වෙලාවට මේ ඉන්ධන ලබා දීමට නොහැකි වීම. තියෙනසා ආණ්ඩුව හැමතිස්සේ මෑංගිල්ල දික් කරනවා බලාගාර හදලා නැහැ බලාගාර හදලා නැහැ කියලා බලාගාර තියෙනවා. තියෙනසා මං හිතන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට විදුලි බල අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා විදියට මේ අද විදුලි කප්පාදුවට අමාත්‍යාංශයේ විදියට ඔබතුමාලා මොකද්ද ඉදිරියේදී කඩිනම්ම කරන්න යන විසඳුම මොකද දැන් මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගය තියෙනවා. දැන් විභාගයේ තියෙද්දිත් විදුලිය කපනවා. මේකට උසස් පෙළ විභාගය. ඒ නිසා ඔබතුමාලා මේ වෙලාවේ මොකද්ද කරන්න යන ක්‍රියාමාර්ගය කියන ප්‍රශ්නේ මම අහනවා.
ගරු කථානායකතුමනි මේ ප්‍රශ්නට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා විදුලි කප්පාදුව සහ ඉන්ධන පිළිබඳ වෙනම ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙනවා.
ගරු කථානායකතුමනි අදාළ වෙන්නේ නැහැ. අතුරු ප්‍රශ්න මම අහන්නේ. අතුරු ප්‍රශ්න අහද්දී අතුරු ප්‍රශ්නේ අමාත්‍යාංශයට දාලා ඕන අතුරු ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔබතුමා ගියසරෙත් ඒ විදිහට මගේ ඇරියා. මම දන්නවා ඔබතුමා නෙමෙයි මේකට කර ගහන්න ඕනේ මේ ඔබතුමාගේ ඇමතිවරයා ලොකුගේ මහත්තයා මේ දාතුල පාර්ලිමේන්තුවේ නැහැ හැංගිලා ඉන්නේ. හැඳ යට ඉන්නේ කරවලේ ඉන්නේ. ඒ නිසා ඔබතුමා මේ මගහරින්න එපා. ඔබතුමා ලොකුගේ මහත්තයාගේ කරේ හරි මේක ගාන්න.
අහන ප්‍රශ්නයට අදාළ අතුරු ප්‍රශ්නම අහන්න පුළුවන්කම තියෙන්නේ. ඔබතුමා විදුලි කප්පාදුව සම්බන්ධව ඉන්ධන සම්බන්ධව ඇහුවොත් එහෙම අපිට ඒකට පිළිතුරක් දෙන්න පුළුවන්කම තියෙනවා.
ප්‍රමිතිති. ඉක්මනට අහන්න.
ගරු කථානායකතුමනි මේ කරවලේ ඉන්න එක කාටවත් අදාළයි. මම හිතන්නේ අදාළ නැහැ කියන්න බෑ. ඒ නිසා ඔබතුමාටත් කරවලේ ඉන්න බෑ මටත් කරවලේ ඉන්න බෑ රටේ ජනතාවටත් කරවලේ ඉන්න බෑ. මම හිතන්නේ ගම් අපේ ලොකුගේ මහත්තයා විතරයි කරවලේ ඉන්න පුළුවන්. මොකද මේ පාර්ලිමේන්තුව වගේ රටේ මිනිස්සුන්ට ජෙනරේටර් නැහැ. මම අහන ඊළඟ ප්‍රශ්නය මං හිතන්නේ දැන් ඔබතුමා දන්නවා අපේ ජල විදුලි බලාගාර පද්ධතියේ විශාල ජලාශ පද්ධතියක් තියෙනවා විශේෂයෙන්ම මහවැලි පද්ධතිය. කොත්මලේ ජලාශය මහවැලි පද්ධතියලා ඒතකොට රන්ටැබේ ජලාශය රන්දරික ජලාශය කොත්ම මහ වික්ටෝරියා ජලාශය. දැන් අපි ජලය පාවිච්චි කිරීමේදී ගරු කථානායකතුමනි ප්‍රමුඛතාවයක් තියෙනවා. පළමු ප්‍රමුඛතාවයේ ජලය කළමනාකරණයේදී දෙන්නේ පානීය ජලයට. දෙවනි ප්‍රමුඛතාවයේ ජල කළමනාකරණයේදී දෙන්නේ කෘෂිකර්මයට. තුන්වෙනි ප්‍රමුඛතාවයේ දෙන්නේ විදුලි බලයට. එතකොට අද මේ ප්‍රමුඛතාවය පැත්තකට දාලා මොකද අපි මහවැලි පද්ධතියේ තියෙන ජලය කළමනාකරණය කිරීමේදී අපේ මහකන්නයට යලකන්නයට අපේ වැව් පද්ධතියට වාරි පද්ධතියට අවශ්‍ය ප්‍රමුඛතාවයේ දීලා තමයි ජල විදුලිය නිෂ්පාදනය කිරීම යොදාගන්නේ. එතකොට අද වෙන විට මන් දන්නවා මීට මාස 4-5කට කලින් වික්ටෝරියා වාන්දම්ම, රන්දෙනිගල වාන්දම්ම, කොත්මලේ වාන්දම්ම මේවා 100%ක් ධාරිතාව උපරිම ගානට ආවා. එතකොට අද ආණ්ඩුවට ඉන්ධන ටික ගේන්න ඩොලර් බැරිකමට, දැවි තෙල් ටික ගේන්න ඩොලර් නැතිකමට අද අවභාවිතා කරනවා මේ ජලපද්ධතිය. අපේ වික්ටෝරියා ඇතුළු මහා පරිමාණ ජලාශ ටික. මොකද ඒගොල්ලෝ අර කෘෂිකර්මයට තියෙන ප්‍රමුඛතාවය දෙන්නේ නැතුව තමන්ට තියෙන ඩොලර් හිගේ නිසා උපරිම ධාරිතාවෙන් මේ විදුලි බලාගාර පද්ධතිය දුවනවා අපේ ජලාශ ටික හිස් කරමින්. ඒ නිසා තමයි අද වික්ටෝරියා එක රන්දෙනිගල ඒ වගේම කොත්මලේ ජලාශ සමනලව ජලාශ ඒ වගේම අනෙකුත් ජලාශ ටික හිස් කරමින් යන්නේ. ඒ නිසා මේ ප්‍රමුඛතාවයකින් තොරව ජලාශ පරිහරණය කිරීම නිසා ඉදිරියේදී අපිට යලකන්නට අවශ්‍ය වතුර ටික නැති වෙලා අපේ කෘෂිකර්මාන්තය දැන්ටත් වලපල්ලට ගිහිලා තියෙන වලපල්ලට දාලා තියෙන මේ ආණ්ඩුව මහත්තයා කෘෂිකර්මාන්තයට කියලා තියෙන්නේ. ඒ නිසා ගරු කථානායකතුමනි මේ විදිහට මේ ජලාශ පද්ධතිය අවභාවිතා කිරීම හරහා අපිට ඊළඟ කන්නේට අවශ්‍ය වතුර ටික නැතිවීම හරහා දැන් මේ කන්නේ පොර ටික නැති වෙලා අපේ ගොවියා විනාශ වෙලා ගියා, කෘෂිකර්මාන්තය විනාශ වෙලා ගියා. ඒ නිසා ලබන කන්නේ වතුර නැතුව අපේ ජලාශ ටිකේ වතුර නැතුව වැව් ටිකට වතුර ටික දෙන්න බැරුව අපේ වාරි පද්ධතිය කඩාවැටෙනවා. අපේ කෘෂිකර්මෙන්ද කඩාවැටෙනවා. ඒ නිසා ඒකට ඔබතුමා දෙන විසඳුම මොකද? මේකටත් අදාළ නැහැ කියන්න එපා ගරු ඔබතුමනි.
ගරු කථානායකතුමනි මෙතුමා කියන මෙතුමා එතුමාට උන් දේශපාලන කතාවක් කරගත්තා. නමුත් එතුමා දන්නවා මේ ආණ්ඩු කරපු සහ මේ අමාත්‍ය සම්බන්ධ අමාත්‍යවරයෙක් විදිහට අපිට ජල විදුලි බලාගාරවල අයිතිය තිබ්බට ගරු කථානායකතුමනි ජලාශවල ජලය නිකුත් කිරීමේ අයිතිය සම්පූර්ණයෙන් තියෙන වාරි මාර්ග දෙපාර්තමේන්තුවට. ඒ අය මොනම හේතුවක් නිසාවත් අපි කොච්චර ඉල්ලුවත් ඒ අය කෘෂිකර්මයට අවශ්‍ය ජලය ටික පානීය ජලට අවශ්‍ය ප්‍රමාණය තියාගෙන තමයි අපිට ජලය නිකුත් කරන්නේ. මෙතුමා කියන විදිහට අපට ජලය පාවිච්චි කරන්න පුළුවන්කම ලැබුණා නම් මේ දවස් ටිකේ විදුලිය කපන්න වෙන්නේ නැහැ. ඒ නිසා කරුණ කථානායකතුමනි කෘෂිකර්මාන්තර කිසිම හානියක් වෙන විදිහට ජල විදුලි බලාගාර සඳහා ජලය නිකුත් කරලා සහ ජල අපි විදුලිය නිෂ්පාදනය කරලා නැහැ කියන එක අපි තාමත් පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා.
බොහොම ස්තුතියි. මොහොමඩ් මුසාමිල් මන්තුමා වෙළඳාමතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ආ එක පවුල් 22,71,000යි 2020 අවුරුද්දේ මිල කිලෝග්‍රෑම් 12 මාර 1493යි කිලෝග්‍රෑම් 5 598යි කිලෝග්‍රෑම් 2.3 289යි 2021 වර්ෂය තුලදී විශේෂයෙන්ම 2021 10-11 පස්සේ 12.5 2675යි කිලෝග්‍රෑම් 5 1071යි 2.3 506යි ලාභ සමාගම විශේෂයෙන්ම 2021 එකම ගාන තිබුණේ 2021 8-12 පස්සේ 1856ක් ලෙසත් කිලෝග්‍රෑම් 5 743ක් විදිහට මිල සංශෝධනය කරලා තිබුණා 2021 10-11 ඉඳන් 2021 12-31 දක්වා 2840 කිලෝග්‍රෑම් 12.5 කිලෝග්‍රෑම් 5 1136යි ආයක ශ්‍රී ලංකා ප්‍රමිතිය 712 අනුව LPG ගෑස් සංවිතියේ 2021 12-26 දිනට පෙර සහ ඊට පසු ප්‍රමිතීන් දෙකක් හඳුන්වා දීලා තිබෙනවා. ආ දෙක ප්‍රමිති ආයතනය ඈ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඈ දෙක CPC පෙට්‍රෝලියම් ආයතනය, ඉන්ටර්ටෙක් ආයතනය, ජියෝකෙම් ආයතනය. මේ ආයතන තුනත් ගෑස් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් අනුකූලතා සහතික ලබාගෙන නැහැ. දැන් ඒකේ අවසාන අදියරේ තිබෙන්නේ. ඒ වගේම ITI ආයතනයත් SLS ආයතනයත් දැනට රසායනාගාර ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඇය අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, ඇමතිතුමා, දැන් මේ ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයෝ මුදල් ගෙවලා තමයි මේ සිලින්ඩර් ලබා ගන්නේ. එතකොට දැන් මේ සිලින්ඩරේ අයිති වෙන්නේ ඇත්තටම පාරිභෝගිකයාටනේ. ඔහු මුදල් ගෙවලා ලබා ගන්න හින්දා. නමුත් අවසානයේදී පාරිභෝගිකයාට බල කරනවා අදාළ සමාගමෙන්ම ගෑස් ගන්න කියලා. එතකොට දැන් සිලින්ඩරේ අයිති මට නම් මට පුළුවන් වෙන්න ඕනේ ලාෆ් එකෙන් ගන්නත් ලිටර එකෙන් ගන්නත් හැකියාවක් තියෙන්න ඕනේ. අපි දැක්ක පහුගිය කාලේ එක සමාගමක් ආනයන නවත්තලා දාපුවාම විශාල අර්බුදයක් ආවා. ඒ පාරිභෝගික විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඉතින් සිලින්ඩරේට මුදල් ගෙවනවා නම් ඒ මුදල් ගෙවපු කෙනාට ඕනෑම සමාගමකින් ඒ සමාගම් වල ප්‍රශ්නේ අපිට විසඳන්න බෑනේ. නමුත් පාරිභෝගිකයාගේ ප්‍රශ්නේ ඊට වැඩිය වැඩිනේ. ඒ නිසා ඕනෑම සමාගමකින් ඒ සිලින්ඩර වලට ගෑස් මිලදී ගැනීම කරන්න තියෙන නීතිමය බාධාව මොකද්ද? ඒක ඔබතුමාට විසඳන්න පුළුවන් දේ වැඩේ. ඒ වගේම මම ඒක මම අහන්න කැමතියි. පහුගිය කාලේ විශාල ගෑස් පිපිරීම් ප්‍රමාණයක් වාර්තා වුණා ඇමතුමනි, වන්දි ලබා දෙන්නම් කියලත් ඒ පිළිබඳව ප්‍රකාශ කළා. ඒ ගැන වන්දි ලබා දීමට ඔබතුමා ක්‍රියාත්මක කරනවද? ඒ වගේම ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තා අනුව වගකිය යුතු නිලධාරීන් හඳුනගෙන තිබෙනවාද කියලා මම ඔබතුමායෙන් අහන්න කැමතියි.
ගරු කතානායකතුමනි, ගෑස් සිලින්ඩරයක අයිතිය විශේෂයෙන්ම මුදල් ගෙවලා පාරිභෝගිකයා ලබා ගන්නා බව ඇත්ත. නමුත් එක් සමාගමකින් ලබා ගන්නා ගෑස් සිලින්ඩරයට අනිත් සමාගම ගෑස් පිරවීම පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙලා අධිකරණමේ නඩු තීන්දුවකුත් මේ සම්බන්ධව ලබා දීලා තිබෙනවා. ඊට අමතරව විශේෂයෙන් මේ ලබා දෙන ගෑස් පිළිබඳව ආරක්ෂාව නිසා තමා මෙතන වෙනමම වර්ණ පවා යොදවලා තිබෙන්නේ. ඉතින් තව සමාගමකින් සිලින්ඩරයකට තව සමාගමකින් ගෑස් ලබා දුන්නට පස්සේ යම්කිසි ආකාරයක පිපිරීම යනාදී සිද්ධ වුණොත් ඒකේ වගකීම මම හිතන්නේ පිළිබඳව ප්‍රායෝගික ප්‍රශ්නයක් තිබෙනවා. දැන් මේ පසුගිය ඇති වුණු සිද්ධීන් අවස්ථාවේදී ලාබ් සමාගමෙන් සිදු වුණු පිපිරීම් සහ ලිත්‍ර සමාගමෙන් සිදු වුණු පිපිරීම් කියන අපට වර්ගීකරණයක් කරන්න පුළුවන්කමක් ලැබුණේ මෙවැනි බෙදීමක් තිබෙන නිසා. ඒක පාරිභෝගිකයාගේ ආරක්ෂාවටත් යම්කිසි ආකාරයක රුකුලක් වෙනවා. මේ වන විට ලිත්‍ර සමාගම විසින් අදාළ අයට වන්දි ලබා දීමේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒක ඉතාමත් කඩිනමින් නිම කරනවා කියලා අපට දැනුවත් කිරීමක් කරලා තිබෙනවා. ඒ අය මේ උත්සව තියලා ඒ අයට වන්දි ලබා දීමක් සිද්ධ වෙන්නේ අදාළ පොලිස් බල ප්‍රදේශවලින් ගිහිල්ලා ඒ නිවෙස් වලට ගිහිල්ලා අදාළ චෙක්පත් ලබා දීම තමයි සිදු කරනු ලබන්නේ. ඒ අනුව අදාළ බන්දි ලබා දීමේ කටයුත්තත් අනිවාර්යයෙන්ම සිදු කරමින් පවතිනවා. ඒ වගේම මේ සම්බන්ධව අධිකරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අධිකරු ජනාධිපතිතුමාට ලබා දීමෙන් අනතුරුව මේ වන විට විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය සහ ප්‍රමිති ආයතනය දැන් මේ ගෑස් පිළිබඳව ප්‍රමිතිය පිළිබඳව සම්පූර්ණ වගකීම් දැන් භාර අරගෙන ඒ ක්‍රියාවලිය සිදු කරමින් පවතිනවා. පසුගිය කාල සීමාව තුළදී මේ ගෑස් සම්බන්ධයෙන් පාරිභෝගික අමාත්‍යාංශයේ විදිහට සහ පාරිභෝගික අධිකාරියේ විදිහට අපි ඒ වගකීම භාර අරගෙන කටයුතු කළේ අපේ රටේ ගෑස් පිළිබඳව ප්‍රමිතියක් සහ නියාමනයක් තිබුණේ නැහැ. නමුත් පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි අපි ඉදිරිපත් වෙලා ඒ වගකීම් බාරගත්තේ. නමුත් දැන් මේ වන විට නීති සකස් වෙලා ගැසට් පත්‍ර පළ කරලා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයත් ප්‍රමිති ආයතනයත් දැන් ගෑස් පිළිබඳව සම්පූර්ණ රටට ඇතුල් වෙනකොට ඒ නියාමන කරලා පරීක්ෂණ කරලා ගෑස් සිලින්ඩර් රෙගියුලේටර් ගෑස් සහ සියලුම උපාංග දැන් ප්‍රමිති ආයතනය මගින් අඛණ්ඩ අධීක්ෂණයක් සිදු කිරීමේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. දැන් ඒ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ ප්‍රමිති ආයතනය.
මෙතුමා මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ, දැන් අපි දන්නවා මේ ගෑස් සිලින්ඩර් දැන් එක තැනකින් පුරවලා ඒවා බෙදාහැරීමේදී දැන් නැවත හිස් සිලින්ඩර් ගේන්න ඕනේ. මේවා විශාල ප්‍රවාහණය සඳහා වැයවන ගාස්තු සහ මාර්ගයේදී ඇතිවෙන තත්ත්වයන් ඔක්කොම සැලකිල්ලට ගනිමින් අපිට වැඩපිළිවෙලක් හදන්න බැයිද මෙතුමා? මේවා රට පුරාම මේ පාරිභෝගිකයන්ට මේ ගෑස් සිලින්ඩර්ස් ලබා ගන්න පුළුවන් විදිහට ඒවා පුරවලා ලබා ගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක්, මොකද දැන් අපි දන්නවා දැන් ලාෆ් එක හම්බන්තොට කරනවා, දැන් ලිට්‍රෝ එක අපිට ආරංචියක් ආවා, හම්බන්තොට තියෙන එකත් කොළඹට ඒ මෙහෙයුම් එක කොළඹට ගේන්න හදනවා කියලා. එහෙම නැතුව මේක බැයිද මුළු දිවයින පුරාම මේ පාරිභෝගිකයන්ට ඒ අදාළ ප්‍රදේශවලින්ම මේවා කරගන්න පුළුවන් කමක් හැදුවොත් අපිට මේ විශේෂයෙන් හිස් සිලින්ඩර් එහා මෙහා ගෙනියන එක සහ ගෑස් ප්‍රවාහනයේදී වෙන විශාල වියදමත් ඒ වගේ මාර්ගවල ඇතිවන අවහිරතාවයත් මගහරවා ගන්න පහසු වේ.
විශේෂයෙන් මම හිතන්නේ ලෝකේ දෙවන රටවල ගෑස් නලමගින් තමයි නිවාසවලට ලබා දීමේ කටයුත්ත සිදු කරනු ලබන්නේ. ඉතින් නමුත් අපි රටක් විදිහට මම හිතන්නේ එවැනි දියුණු තත්ත්වයකට තාම පත් වෙලා නැහැ. ඉතින් නිසා ලෝකේ දෙවන රටවල වගේ ඔබතුමා කියනෝ වගේ මම හිතන්නේ නලමගින් නිවාසවලට ගෑස් ලබා දීමේ කටයුත්ත මම හිතන්නේ ක්‍රියාත්මක කළොත් දැන් කොළඹ නගරයේ ඉදිවෙන ඒ අලුතෙන් නිවාස යෝජනා ක්‍රමවල මම හිතන්නේ මේ තාක්ෂණයේ දැනට භාවිතා වෙනවා.
ඔබ ශ්‍රී රෝහණ බණ්ඩාර මැතිතුමා රාජ්‍ය සේවා.
මම අහනවා ගරු කතානායකතුමනි.
රාජ්‍ය සේවා මැතිතුමා.
ගරු කතානායකතුමනි, අපේ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න සදා සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
කිංස් නෙල්සන් මැතිතුමා වනජීවි මැතිතුමාගේ.
අහනවා ගරු කතානායක.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නේ රක්ෂිත පිට ඇති රක්ෂිතවල නම් කවරේද කියලා දිග එකක් තියෙන්නේ. ඒක සභාගත කරන්නම් ඔබතුමාට ඒ ප්‍රමාණය හෙක්ටයර් ප්‍රමාණය අවශ්‍ය නම් කියන්න පුළුවන්. නැත්තම් එක හෙක්ටයර් 38,044.4ක් තියෙනවා. ඊළඟට දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණය 23,155.84ක් තියෙනවා වනජීවි කලාපයට. තුන්වෙනි ප්‍රශ්නය පරිසර සංවිධානය මගින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වනාන්තර තුළ සිදුවන යම් යම් පරිසර හානි සම්බන්ධ පෙන්වා දී ඇති අතර ඒ සම්බන්ධව අවශ්‍ය නීතිමය පියවර අරගෙන ඇත. ඒ අනුව 20/22/2010 දින සිහගම අලුත්ඔය පරිසර සුරකීමේ සංවිධානය විසින් වෘත ගස් කපා වංගෙඩි සාදා විකුණන ලද ජාවාරමක් පිළිබඳව සම්බන්ධව ලැබුණු පැමිණිල්ලක් අනුව අපරාධ අංක 5/22 යටතේ චෝදනා ගොනු කර 84,949 දරන නඩු අංක යටතේ ඉඟුරක්කොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා පවරනු ලැබ ඇත. එසේම 20/21 වර්ෂයේ ගල්ලොය රක්ෂිතයේ තිඹිරිගස් වැව කොටසේ පුද්ගලයන් 5 දිනක් විසින් හෙක්ටයර් 0.5ක් භූමි කොටස එලි කිරීම සම්බන්ධයෙන් වන අපරාධ අංක 23/21 24/21 විසිපහ ඇලයිර එකක් විස්සයි විසියක, විසිහය ඇලයිරක් විස්සයි විසියක, විසිහත ඇලයිරක් විස්සයි විසියක යටතේ චෝදනා ගොනු කර නඩු අංක 81785, 786, 787, 788, 789 යටතේ හිඟුරක්කොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා ඇත. අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ වෙනකොට ගරු ඇමතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බඳනාගල ගම්මානයේ අලි මංකඩක් විශේෂයෙන්ම බඳනාගල සිට මාදුරය ජාතික වන උද්‍යානයට යන මාර්ගයේ බඳනාගල ගමේ විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට දැන් අලි ගම්වලට වදින ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දැන් මොකද අලි ගමන් කරන මාර්ගය තමයි සුද්ධ කර කර පෞද්ගලික ආයතන වලට ලබා දීලා තිනවා. අක්කර මේ දෙක තුන නෙවෙයි, අක්කර 250, අක්කර 500 මේ වගේ ලබා දීලා තියෙනවා. ඉතින් පවනත්තැන් වල මේ බැව් ආශිතව බලන්න පුළුවන්. ගරු ඇමතුමා ගියොත් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඇල්ලෙවව කියන බැව ආශිතව අක්කර 50 කඩලා දීලා තිනවා මේ වෙනකොට. එතකොට දැන් විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ගම් වලට අලි එන ප්‍රමාණය වැඩි වෙලා තිනවා. ඒ වගේම මීගස්, කුඹුක්ගස් අත්‍යවශ්‍ය මේ කියන්නේ බෙහෙත් ඖෂධ වලට ගන්න පවා ගස් පවා මේ වෙනකොට විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව ඔබේ අමාත්‍යාංශයේ මොන හරි පියවරක් අරගෙන තියෙනවද?
ගරු මන්ත්‍රීමා, මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඒ සඳහා අධ්‍යයනය කරමින් කටයුතු කරද්දී මහවැලි අමාත්‍යාංශයට අයිති වෙන්නේ ඒ භූමි ප්‍රමාණය වන සංරක්ෂක වනජීවී වන සංරක්ෂණ අමාත්‍යාංශයට අයිති වෙන්නේ නැහැ. නමුත් ඒක වගා කිරීම සඳහා කටයුතු අවශ්‍ය සලසා දීම සඳහා මහවැලි අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් පිළිතුරක් ලබා දීලා තියෙනවා. ඒ සඳහා වනාලින්ගෙන් වෙන හානි පිළිබඳව කටයුතු කිරීමේදී මේ සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ යුතුයි කියන කාරණය ඔවුන්ට දැනුවත් කරලා තියෙනවා. ඒ සඳහා අලිවැට ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න පහසුකම් සලසා දෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ වගේම ඔබ කියන කාරණය සත්‍යයක් හැටියට මම දකිනවා. කෙසේ නමුත් ඊයේ දවසේ සංවර්ධන කමිටුව වුණත් කතා කරලා තියෙනවා මේ මී ගවයින් සඳහා කිරි ලබා ගන්නා ගවයින් සඳහා තන භූමියට ඇතුල් වෙන්න ලබා දෙන්නේ නැtei කියන එක කතා කරලා පෞගේ කාලවකවානවලදී අනවශ්‍ය විදියට සතුන් ඇතුල් කරගන්න ගියාම ඒ සතුන්ට අලින්ට හක්කපටස්ථා සතුන්ට හක්කපටස් ඇතුල් කරගන්නවා. ඒ වගේම දර කැපීමේ මුවාවෙන් ඒ ඇතුළට ගම ඇතුළට කැලේ ඇතුළට ගිහිල්ලා රක්ෂිතයේ තියෙන ගස් ටික කපාගෙන එනවා. ඒ වගේම අල්ලා ගැනීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනවා. මෙන්න මේ නිසා යම් යම් තහංචි ටිකක් අපි දාලා තිබුණා. නමුත් කිසිසේත්ම ගවයන්ට කිරි ලබා දී ගුලාගෙන කෑම සඳහා තෘණ භූමි තහනම් කරලා අපි නැහැ. ඒ ඔවුන්ට විශේෂයෙන් කන්දකඩුව කියන ප්‍රදේශය තුළ අක්කර 2000 ගානක භූමි ප්‍රමාණයක් තෘණ භූමි සඳහා ලබා දීලා තියෙනවා. ඔවුන් ඒකට යන්න කැමති වෙලා නැහැ. මෙන්න මේ වගේ තැන්වල නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙන්න මේ කාරණා මතුවෙලා තියෙනවා. ඒත් අපි තෘණ භූමි සඳහා භූමි හඳුනාගෙන ඒ අවශ්‍ය කටයුතු කරමින් යනවා. ඒ වගේම ඔබ කියන මහවැලි කලාපය තුළ ගැටලුවක් පැන නගින වෙලාවට ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න වනජීවි දෙපාර්තමේන්තුව සූදානමින් ඉන්නේ.
ගරු කථානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමා, දැන් මාදුරේ ජාතික වන උද්‍යානයේ මීගවයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ ජාතික වන උද්‍යානයක් ඇතුලේ තමයි මේ හරක් ටික ගෙනලා දාලා තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි මේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අයගේ නෙමෙයි මේ හරක්. මේ හරක් අයිතිකාරු ඉන්නේ තිස්සමහරාමේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ඉතින් මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. මොකද දැන් විශාල ප්‍රශ්නයක් වෙලා තිනවා. දැන් අලින්ට ඉන්න ප්‍රමාණයක් නෑ. හරක් එතන ඉන්නවා මං හිතන්නේ 2000-3000 විතර ඉන්නවා. ඉතින් මේ ගම්වාසී දිගින් දිගටම මේ ප්‍රශ්නය ගැන වනජීවි නිලධාරීන්ට මතු කළ තියෙනවා. ඒ වගේම සෝමාවතී රක්ෂිතේ ඒ ආසිතව ගරු ඇමතුමා කිරිගොවියුන්ගේ හරක් සෝමාවති රක්ෂිතයට ඇතුල් වෙනවා වෙන යන්න තැනක් නැහැ ඒ එයාට. දැන් ඔබතුමා කිව්වා කන්දකාඩුව කියන ප්‍රදේශයේ වන ඒ තනබිම් ටික එයාට ලබා දෙනවා කියලා. හැබැයි තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉන්න කිරිගොවියුන්ගේ හරක් ඊට ගෙනියන්න බෑ, කිලෝමීටර 50ක් විතර ගෙනියන්න ඕන. ඉතින් ඒගොල්ලෝ ඒ ගෑයටත් මං හිතන්නේ අර සෝමාවති රක්ෂිතයට ඇතුල් වෙන කිරිගොවියන්ගේ හරක් එතන නිලධාරී ටික දාලා ඒගොල්ලෝ වනයට හානි කරනවද වන සත්තු ඝාතනය කරනවද කියන බලන්න ඒවට බීට්ටු දෙක තුනක් දාන්න පුළුවන් වනජීවී නිලධාරී සම්බන්ධව. ඉතින් මේ සම්බන්ධව මෙහෙම වුණොත් ඇත්තටම මේ ප්‍රශ්නේ විසඳේ. ඒ වගේම ගරු ඇමතුමා 2011 අලි සංරක්ෂණය අලි ගණනය කළා තියෙනවා 5879ක්. අවුරුදු 10කින් අලි කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කියලා බලලා නැහැ. ඉතින් මේ දැන් අලි මිනිස් ගැටුම ඔබතුමා දන්නවා, ගම්වලට ගියාම දිගින් දිගටම ඇතිවලා තියෙන ප්‍රශ්නයක්. අලිත් මැරෙනවා, මිනිස්සුත් මැරෙනවා. ඉතින් මේ දැන් මේ ඉදිරි කාලේ වෙනකොට ගරු ඇමතුමා ගෙවල් වල වී ටික තියාගෙන ඉන්නවා. දැන් අලි ඇවිල්ලා පුරුදු වෙලා තියෙනවා ගෙවල් කඩලා වී ටික බොනවා කියලා කියන්නේ. ඒ වගේ විනාශ කරනවා. මට මතකයි වත්මන් අගමැතිතුමා එතුමා මුදල් ඇමතිතුමා විදියට අයවැය කතාවෙදි කිව්වා කන්ටේනර්ස් ලබා දෙනවා කියලා මේ වී ගබඩා කරන්න. මං හිතන්නේ ඒක ඉතාමත් හොඳ වැඩසටහනක්, ඒක ක්‍රියාත්මක කරොත් හොඳයි කියලා කියනවා. මේ 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 ප්‍රශ්නේ අවම කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මං ඉස්සෙල්ලා කිව්වා ගරු ඇමතිතුමා අර අලි යන මාර්ග අලි මංකඩ තමයි දැන් මේ වෙනකොට සුද්ධ කළා ගොවියන්ට ලබා දෙන. ගොවියොත් නෙමෙයි, මේ අය කොහෙන් ආපු අයද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබතුමාගේ අමාත්‍යාංශයේ මේක විශේෂ අවධානයක් යොමු කරලා අර මාදුරාවේ ජාතික වන උද්‍යානයට වෙලා තියෙන අපරාධෙන් මම හිතන්නේ ඔබතුමා මේකට මැදිහත් වෙන්න කියලා මම යෝජනා කරනවා.
අරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නේ තමයි තුමා මතු කරපු ප්‍රශ්නේ හැටියට ගත්තොත් මේකෙදි අර මීගවයින් පිළිබඳව කතා කරද්දී ඒ ප්‍රදේශය අපි හඳුනාගෙන ඒ සෝමවතී රක්ෂිතයේ සඳහා භූමියක් හඳුනාගෙන ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න අපි සූදානම් කරනවා. දෙවෙනි ප්‍රශ්නේ තමයි විශාල මීගවයින් ප්‍රමාණයක් එන්නේ පොළොන්නරුවේ නෙවෙයි, ඒ පොළොන්නරුවට ගෙනල්ලා දාන සතුන් ඒ අයට තමයි කන්දකාඩුව ගන්න ප්‍රදේශවලට ගෙනත් දාන්න කියලා අපි කතා කරලා කියන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අලිමංකඩකට මොන තැනකට මොන දෙපාර්තමේන්තුවකට මොන ආයතනයකට අයිති වුණත් අලිමංකඩ තියෙන ප්‍රදේශයේ මොනම හේතුවක් නිසාවත් ලබා දෙන්න සූදුසු නැහැ. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය වනජීවී දෙපාර්තමේන්තුව මඟින් ගන්න අපි සූදානම් වෙනවා. ඒ වගේම අලි සංගණනය කිරීමේදී පෞගේ කාලවකවානුවේදී අපි ක්‍රියාත්මක කරන්න සූදානම් වුණත් කෝකට තෛලයේ හැටියට කොවිඩ් ගැන කතා කරනව නෙවෙයි, නිලධාරීන්ගේ පිරිස් බලයේ අඩුකම නිසා මේක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒ නිසා දැනට අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වුණා 5000ක පිරිස් බලයක් අඩු ආදායම්ලාභීන්ගෙන්. ඒකෙන් සැදුන්නත් කොටසක් අරගෙනත් ඒ වගේම විශේෂඥ මේ පිළිබඳ විශේෂඥයන්ගේ දායකත්වය ලබාගෙන ඊළඟ ඒ වගේම විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ දායකත්වය ලබාගෙන අලි සංගණනය සඳහා යන්න අපි සූදානම් වෙනවා මේ වර්ෂයේ මැද භාගයේ ඉඳලා. ඒ කාරණයක් අපි අරගෙන රටට එලි කරන්නත් මෙච්චර ප්‍රමාණයක් අපිට ඉන්නවා කියන එකත් ක්‍රියාත්මක කරන්න අපි සූදානම් කරනවා. ඒ වගේම මාදුරාවේ රක්ෂිතයට පුරා ඉතිහාසයේ ඉඳලම කෙරෙනු කාරණා තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නත්, දැඩි නීති රීති අනපන සංශෝධනය කරලා ක්‍රියාත්මක කරන්නත් සූදානම් කරනවා.
හරි, බොහොම ස්තුතියි. 27-2 යටතේ ප්‍රශ්නයේ සජිත් ප්‍රේමදාස මහත්තයා කෙටි කරලා කොහොම හොඳයි.
ගරු කථානායකතුමනි, භාෂණය හා ප්‍රකාශනයේ නිදහස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති මූලික අයිතිවාසිකමක් වෙනවා. රටක ජනතාවට නිවැරදි තොරතුරු ලබා දෙමින් පාලකින්ට නිසිමඟ පෙන්වන ජනමාධ්‍ය රටක සිවුවන ආණ්ඩු වන්නේ නිසයි. විවිධ අවස්ථාවල විවිධ රජයන් යටතේ භාෂණයේ නිදහසටත් මාධ්‍යවේදීන්ටත් තර්ජනයන් සිදු වූ බව හැමෝම දන්න කාරණාවක්. කෙසේ වෙතත් මෑත ඉතිහාසයේ භාෂණයේ නිදහසට හා මාධ්‍යවේදීන්ට බරපතලම තර්ජනයන් එල්ල වූයේ පහුගිය 2005-2015 කුප්‍රකට ආණ්ඩු සමයේ. ඒ අනුව අපරාධකරුවෙකු නොමැතිව අතුරුදහන් වීම වලට පහර දීම වලට සහ තර්ජනයන්ට ලක් වූ මාධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාදරයන් බොහෝමයක් සිටිනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ධර්මරත්නම් සිවරාම් ඝාතනය, ප්‍රදීප් එත්නැලිකොඩ පැහැර ගැනීම, පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වදහිංසා කිරීම, මන්දනා ඉස්මයිල්ට තර්ජනය කිරීම, සුබ්‍රමණියම් රාමචන්ද්‍රන් අතුරුදහන් කිරීම, කීත් නොයා පැහැර ගැනීම, උපාලි තෙන්නකෝන්ට පහර දීම, එමෙන්ම සිරස සියත මාධ්‍ය ජාලයන්ට සහ උදයන් පොත්පත් ආයතනයට පහර දීම, ගිනි දැබීම, විනාශ කිරීම යනාදී ඒ අතරින් කිහිපයක් පමණ. කරු කථානායකතුමනි, 2019 නැවතත් බලයට පත් වූ මෙම අන් මතයන් නොයිවසන හා විරුද්ධ මතයන් මර්ධනය කිරීම තම ඒකායන ප්‍රතිපත්තිය කොටගත් ආණ්ඩුව මාධ්‍ය හා මාධ්‍යවේදීන් මර්ධනයත්, මිනිසුන්ගේ භාෂණයේ නිදහස සීමා කිරීමත් වඩාත් සංවිධානාත්මකව සිදු කරන බව දැකිය හැකි. එනම් හඳුනානුගත් කණ්ඩායම් හා අන්තවාදී කල්ලි විසින් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනයන් වලට තර්ජනය කිරීම සහ පහර දීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි නීතිමය හස්තයන් භාවිතයෙන් මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් බියවැද්දී, ව්‍යවස්ථානුකූල නීති සංශෝධනයන් මගින් භාෂණයේ නිදහස සීමා කිරීම, ඉහත ආකාරයෙන් රජයේ නිලහා නොනිල හස්තයන් උපයෝගී කරගනිමින් මාධ්‍යවේදීන්ටත් භාෂණයේ නිදහසටත් සිදු කරන තර්ජනවල වැඩිවීමක් පහුගිය කාල සීමාවේ දකින්නට ලැබෙනවා. මේ ආරම්භ වූයේ ලේක් හවුස් මාධ්‍යවේදී මදුක තක්ෂල ප්‍රනාන්දුට සිදු කළ පහර දීම. ඉන්පසු රම්සි රාසික් නම් තරුණයා සමාජ මාධ්‍යවල අදහස් දැක්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම, මාධ්‍යවේදී චතුරංග අල්විස් අත්අඩංගුවට ගැනීම, එහන ජසීම් කවියා අත්අඩංගුවට ගැනීම, චිරන්ත අමරසිංහ, සුදත්ත තිලක්සිරි, එවැගේම ඊ නිවුස් මාධ්‍යයේ කීර්ති රත්නායක, අසේල සම්පත්, ෂෙහාන් මාලක සහ මනෝරාම වීරසිංහ වැනි සමාජ ක්‍රියාකාරීන් හඳුනාගත් හා නොගත් හේතුන්වලට රහස් පොලිසියට කැඳවී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට තර්ජනය කිරීම, මාධ්‍යවේදී චමුද්දිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයෙන් නිල්ල කිරීම ආදී බොහෝ සිද්ධීන් වාර්තා වුණා. මම කැමතියි මේ අවස්ථාවේ ගරු කථානායකතුමනි, එවන් අඩන් තේට්ටන් වලට, හිරිහැරවලට, මැර ප්‍රහාරවලට, තර්ජනවලට ලක්වුණු ඒ මාධ්‍යවේදීන්ගේ නාමලේඛනයක් මේ අවස්ථාවේ හැන්සාත් ගත කරන්නට සභා ගත කරන්න. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම මතක් කරන්න කැමති චමුද්දිත සමරවික්‍රම මැතිතුමාගේ ඒ ප්‍රහාරයට මුල්ලුණු ඒ සැකකරුවන් තවමත් අත්අඩංගුවට අරගෙන, ඒ පමණක් නොවේ උසාවි නියෝගයක් ලබා දීලා තිබෙනවා, එතුමාට ආරක්ෂාව ලබා දෙයි. ඒ උසාවි නියෝගයක් මේ වන විටත් ක්‍රියාත්මක කළා නැහැ. තමා නොකළ වැරදිවලට අත්අඩංගුවට ගැනීමක් හෝ තර්ජනයක් සිදුවේ යයි බියෙන් මේ වන විටත් මව්බිමෙන් බැහැර වී සිටින මාධ්‍යවේදීන් බොහෝයි. මීට අමතරව උතුරු නැගෙනහිර ජනමාධ්‍යවේදීන්ට, සමාජ මාධ්‍ය පරිශීලකින්ට හා වෙබ් අඩවි ක්‍රියාකරුවන්ට බරපතල තර්ජන ඇති බවට පැමිණිලි රාශියක් ලැබී තිබේ. වෘත්තීය සමිති හා සංගම් නායකින්ගේ අදහස්ද විවිධ අයුරින් මර්ධනයට ආණ්ඩුව කටයුතු කරමින් සිටින. එවගේම වෙබ් අඩවි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීමේදී ඊට පූර්වෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් ආරක්ෂක නිෂ්කාශන වාර්තා කැඳවීමටද ක්‍රියා කරන බව දකින්නට පුළුවන්. ගරු කථානායකතුමනි, මෙහි එක් උච්චකම අවස්ථාවක් වනුයේ ජනමාධ්‍ය නිදහස හීන කරන අනපනත් ගෙනීමට කටයුතු කිරීමයි. දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එමගින් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට දැඩි බාධා එල්ල විය හැකියි. වෙනත් රටවල දත්ත ආරක්ෂණ නීතිවල ජනමාධ්‍යවේදීන්ගේ නිදහසට බාධා නොවන බවට වූ වගන්ති ඇතුළත් කර තිබුණද මෙම පනතේ එසේ ඇතුළත් කර නැහැ. මෙම පනත මගින් ස්වාධීන නොවූ ආයතනයක් දත්ත ආරක්ෂණ අධිකාරිය ලෙස පිහිටවනු අතර රුපියල් කෝටියක් දක්වා දඩ නියම කිරීමේ බලය එම ආයතනයට හිමි වෙනවා. එමෙන්ම තවදුරටත් සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා අනපනත් ගෙනා යුතුයයි බරපතල මතයක් රට තුළ ගොඩනැගීමට ආණ්ඩුවේ සමහර අමාත්‍යවරුන් විසින් කටයුතු කරමින් සිටිනවා. මේ සියල්ල සිදුවුණේ හිටපු ජනමාධ්‍යවේදියෙකු මාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවධියකයි. ඒ අනුව මේ ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙන. 1. ජනමාධ්‍ය නිදහස භාෂණය හා ප්‍රකාශනයේ නිදහස සෞභාග්‍යයේ දැක්මට අනුව තවදුරටත් සුරැකිය යුතු දෙයක් ලෙස රජය ප්‍රමුඛකට සලකන්නේද? 2. පසුගිය කාල සීමාව තුළදී මෙවැනි සිදුවීම් වල වර්ධනයක් සිදුව ඇති බව රජය පිළිනොගන්නේද? 3. 2015 පෙරත් වර්තමානයේ මාධ්‍යවේදීන්ට සහ සිවිල් ක්‍රියාකාරීන්ට එරෙහිව මර්ධනය දියත් වී ඇති අතර ඒ එසේ සිදුවන්නේ ආණ්ඩුව අන් මත නොයවසන නිසාද? සියලු මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරී ආණ්ඩුවේ මතයම නියෝජනය කළ යුතුයයි ආණ්ඩුව සිතමාන. 4. 2015 පෙර සිදු වූ හා 2019 වන විටත් අවසන් නොවූ මාධ්‍යවේදීන්ට හා සමාජ ක්‍රියාධරයන් එරෙහිව සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වන පරීක්ෂණ තවදුරටත් සිදු කරන්නේ. 5. මෑතකාලීනව නැවතත් වර්ධනය වන මාධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකරුවන්ගේ භාෂණයේ නිදහස සීමා කිරීම බලපෑම් කිරීම හා ප්‍රහාර සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති සාධනීය පියවර කවරේ? 6. පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත හා සැලසුම් කරමින් තිබෙන සමාජ මාධ්‍ය පාලන පනත් කෙටුම්පත් වැනි නීතිමය රාමු තුළ කොටු කරමින් ජනමාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකරුවන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සීමා කිරීම ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු ලෙස නුසුදුසු යයි ඔබතුමා පිළිගන්නේද? එසේනම් එවැනි පනත් සඳහා නිර්දේශ ඉදිරිපත් කළේ මන්ද? ස්තුතියි.
ගරු කතානායකතුමනි, ජනමාධ්‍ය අමාත්‍යතුමාද පැමිණ නැති නිසා පොලිසිය පැත්තෙන් යම් පැහැදිලි කිරීමක් කරන්නට මට අවසර දෙන්න. මේ සම්බන්ධයෙන් ලැබෙන සියලුම පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය ඉතා හොඳින් විමර්ශනය කරනවා. ඒ පැමිණිලි බලපතල නම් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අපරාධ විමර්ශන ඒකකයේ මගින් විමර්ශනය කරනවා. විමර්ශනය කරලා ඒ පිළිබඳව සීලුම දත්තයන් සීලුම කරුණු අධිකරණයට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අධිකරණය තමයි ඉදිරි කටයුතු කරන්නේ. දැන් මෙතුමා චමුදිත කියන මාධ්‍ය විද්‍යාවේ ප්‍රශ්නය ගැන කිව්වා. ඔහුගේ නිවසට ගල් ප්‍රහාර සහ අසූචි ප්‍රහාර එල්ල කළා තියෙනවා. නමුත් ඔහුට ශාරීරික හිංසාවල් සිදු කර නැහැ. මේ සම්බන්ධයෙන් මෙතුමා කිව්ව පරිදි පිළියන්දර ගරු මහේස්ත්‍රේත් අධිකරණයේ ඉල්ලීමකට අනුව එමගින් අපරාධයක වින්දිතයන්ගේ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව කටයුතු කරන ලෙසට පොලිස්පතිතුමාට උපදෙස් දීලා තියෙනවා. ඒ නියෝගය පොලිස්පතිතුමා වෙත ලැබීමෙන් පසු අදාළ පනත අනුව කටයුතු කරන උපදෙස්පතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත යොමු කරලා තියෙනවා. ඒ උපදෙස් ලැබෙනකම් එම නිවාස සංකීර්ණයට ඇතුළු වෙන තැන පොලිස් නිලධාරීන් යොදවලා සෑහෙන ආරක්ෂාවක් පනවලා තියෙනවා. ඒ වගේම තමයි චමුදිත මාධ්‍යවේදියාගේ ගෙදර ගේට්ටුවේ බොහෝ කලක ඉඳන් පොලිසියේ පොතක් දාලා තියෙනවා ගරු කතානායකතුමනි. එදත් ඒ පොලිසිය පොත රාත්‍රී 12:45 පොලිස් නිලධාරීන් ගිහිල්ලා විමර්ශනය කරලා අත්සන් කරලා තියෙනවා. ඒ සිද්ධිය වෙලා තියෙන දෙකට ඉතින් ඒ වගේම තමයි තවත් ජංගම මුරු සංචාර වලින් ඔහුගේ නිවසේ පිළිමද අවට ප්‍රදේශය ජංගම මුරු සංචාර විදිහින් ආවරණය කරනවා. ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවයේ මගින් අපි වාර්තාවක් ඇඳවල තියෙනවා ඔහුගේ ජීවිතයට තර්ජනයක් තියෙනවද කියලා බලන්න. ඒකම මේ සිද්ධිය සම්බන්ධයෙන් වෙච්ච හැටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් නිවසට ගියා. ඊට පස්සේ සොකෝ අර විශේෂඥ කණ්ඩායමක් ගියා. ඒ වගේම සුනකින් දැම්මා ඉවල්ලන්න. ඒ වගේම CCTV කැමරා 92ක් විශ්ලේෂණය කරනවා. අපැහැදිලි ඒවා අපි මොරටුව විශ්වවිද්‍යාලයට එවලා තියෙනවා පැහැදිලි කරගන්න. සමහර වාහනවල තියෙන අංක දහඩු බලන්න. ඒ වගේම තමයි කුළුණු වලින් දුරකථන විශාල සංඛ්‍යාවක් දැනටමත් විශ්ලේෂණය කරගෙන යනවා. ඒ වගේම තමයි හිරු මාධ්‍ය වලින් තුලින් රුපියල් 105ක ත්‍යාගයක් පිරිනමලා තියෙනවා. කාට හරි මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්න ඒ හිරු මාධ්‍යයට ඒ තොරතුරු ලැබුණොත් ඒව පොලිසියට දුනොත් ඒවත් විමර්ශනය කරන්න පුළුවන්. ඔබතුමා කිව්වා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රජයේ නිලසා නිල නොලත් හස්තයන් උපයෝගී කරගෙන මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා කියලා ඒක සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නැහැ. ඒක අමූලික බොරුවක්. ඔබතුමා මම හිතන්නේ මේ ජෙනීවා මානව හිමිකම් සැසිවාරය ඉලක්ක කරගෙන තමයි කරන දුෂ්ට ප්‍රකාශයක් ඇටියට තමයි ඉතාම කනගාටු එකට. ඔබතුමාගේ ආණ්ඩුවත් යුද අපරාධ විශේෂඥ 6 දෙනෙක් සර් ඩෙස්මින්ඩ් සිල්වා, සර් ජෙෆ්රි නයිස්, ප්‍රොෆෙසර් මයිකල් ක්‍රේඩ්, ප්‍රොෆෙසර් මයිකල් නිව්ටන්, මේජර් ජෝන් හෝම්ස් සහ රොඩ්නි ඩික්සන් ඒ 6 දෙනාම කියලා තියෙද්දි අපේ රටේ හමුදා යුද අපරාධ කළේ නැහැ කියලා ඔබතුමාගේ ආණ්ඩුව තමයි කියලා 36 එකේ යෝජනාවට සමානුග්‍රහකත්වය දීලා ඒ යුද අපරාධ කළා කියලා පිළිගත්තේ. ඉතින් මේ වගේ කාලෙක මේ වගේ චෝදනා කිරීම මම හිතන්නේ ඒ සැසිවාරය ඉලක්ක කරගෙන කරන්න කියලා තමයි අපි හිතන්නේ. ඉතින් ඊට පස්සේවත් මේ වගේ රට පාවලා දෙන්න ප්‍රකාශ කරන්න එපා කියලා ඔබතුමා ඉල්ලා සිටිනවා. අනෙක් ප්‍රශ්න වලට ජනමාධ්‍ය ඇමතිවරයා විසින් උත්තර දෙයි.
නායකතුමා නගපු ප්‍රශ්නෙට දරෝ ජනමාධ්‍ය ඇමතුමා විසින් ඉදිරි දිනවල මේ සතියේ පිළිතුරු දෙන්න ඇති. පොලිස් පොලිසි අමාත්‍ය විෂය භාර අමාත්‍යම ඇටියටයි ඒ පිළිතුරු.
ඔව් විපක්ෂ නායකතුමා, මම මේක විවාදයක් කරගන්නට යන්නේ නැහැ. නමුත් පැහැදිලි කිරීමක් කරන්නට ඕන අපේ සරත් වීරසේකර ඇමතිතුමාට. කිසිම දවසක මගේ ක්‍රියාකලාපය තුළ මොනම ජාත්‍යන්තර සභාවකදීවත් රට පාවා දෙන්නට මමවත් සමග ජන බලවේගයවත් කටයුතු කරලා නැහැ. ඒ නිසා කරුණා කරලා මේ චමුද්දිත සමර වික්‍රමතිතුමා ප්‍රමුඛ මාධ්‍යවේදී ශේෂ්ත්‍රයට එල්ලවෙන ප්‍රහාර මේ වගේ ඊටමත් පටු ආකාරයේ අර්ථකථනයකට ලක් කරන්න එපයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඔබතුමා දැන් කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කරා. ඒකට පැහැදිලි කිරීම අවශ්‍යයි. ඇයි උසාවි නියෝගයේ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ චමුද්දිත මැතිතුමාගේ ආරක්ෂාව පූර්ණ ලෙස ලබා දෙන්න? දැන් ඔබතුමා කිව්ව හරියටම 12:45ට පොත අස්සම් කරන් පස්සේ තමයි මේ ප්‍රහාරය සිද්ධ වෙලා තිබෙන්නේ කියලා. එතකොට මේ පොත අස්සම් කරපු කණ්ඩායමත් සමාවෙන්න, ප්‍රහාරය එල්ල කරපු කණ්ඩායමත් හොඳින් අවබෝධ කරගෙන ඉන්නේ නැති පොත අස්සම් කරපු වෙලාවල්. එතකොට මේවා පිළිබඳව සමාජයේ ලොකු කුතුහලයක්, ලොකු කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා. තමුන්නාසලගේ ක්‍රියාකාරකම් තුල තමයි අද රජයේ ප්‍රමුඛ මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක වෙනවා කියන ඒ වැඩපිළිවෙලට වග කියන්න ඕන. විපක්ෂයේ අපි නෙමෙයි, ඔබතුමන්ලා. ඔබතුමන්ලා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මේ රටේ මාධ්‍ය නිදහසක් තියෙනවා කියලා. ඒ නිසා බොහොම වැරදි ඔබතුමා මේ විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ ජිනීවා මුල් කරගෙන අපි මේ ප්‍රකාශය කරයි කියන ඒ බොළඳ ප්‍රකාශය, ඒ පහත් ප්‍රකාශය මම දකිනවා ඒක මහා නින්දිත තුච්ච ප්‍රකාශයක් හැටියට. ඒ මොකද කිසිම දවසක මොනම ආකාරයකදීවත් අපි ජාත්‍යන්තරත් එක්ක සාකච්ඡා කරනකොට රට පාවා දෙන කතා කරලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. කිසිම දවසක එහෙම කරලා
නැහැ.
නිසම විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඔබතුමාට ගින් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා මේ ප්‍රශ්නෙන් පැනලා යන්න නැතුව චමුද්දිත සමර වික්‍රම මැතිතුමාට ඒ ලබා දිය යුතු ආරක්ෂාව ලබා දෙන්න. දැන් ඔබතුමා දන්නවනේ මේ ප්‍රශ්නේ අහපු නිසානේ මේ කලබලයට ඊරෑ ඉඳලා ඒ නිවාස සංකීර්ණයට අර පොලිස් ආරක්ෂා ලබා දුන්නේ ඊරෑ නිසා ඊයේ ඊරෑ ඉඳලානේ. මම මේ ප්‍රශ්නේ අහන්න ඉතර ඉස්සලා චමුද්දිත මහත්මයාත් එක්ක කතා කළා මේ ප්‍රශ්නේ. මම ඒක එලිපිටම කියන්න. මම එතුමගෙන් ඇහුවා උසාවි නියෝගයේ ක්‍රියාත්මක වුණාද? ආරක්ෂාව ලැබුණාද? මට දැනගන්න ලැබුණා කලබලයට මේ ප්‍රශ්නේ අහපු නිසා මීට පැය කිහිපයකට පෙර ආරක්ෂාව ලබා දුන්නා කියන නිවාස සංකීර්ණයට. ඒ වගේම මතක් කරන්න කැමති ඩලස් සලහපෙරුම මැතිතුමාගේ නම සඳහන් වුණු නිසා මම කියන්න කැමති එතුමා මෙන්න මෙහෙම දෙයක් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියලා තියෙනවා. එතුමා කියලා තියෙනවා මේ ප්‍රහාරයට රජයේ සම්බන්ධ නැහැ කියලා. හැබැයි මේක මේ ප්‍රහාරය එල්ල කරපු කණ්ඩායම අත්අඩංගුවට ගන්නට අපොහසත් වුණොත් එතුමත් නිගමනයට එනවයි කියලා රජය මේකට සම්බන්ධයි කියලා. ඒකත් හොඳට ඔබතුමා හිතේ තියාගන්න. ඒ නිසා කරුණා කරලා මේ ප්‍රශ්නයක් ඇහුවාම මේක නිකම් මේ බොරුවට ජිනීවා වලට නතු කරන්න යන්න එපා. අපි ජිනීවා වලට රට පාවා දෙන දේශද්‍රෝහි නෙමෙයි. දැන් පේනවනේ දේශප්‍රේමී ආණ්ඩුවේ තරම. ලවුන්නාසලට රට රැකගන්න ඩොලර් ටික නැහැ, තෙල් ටික නැහැ. අඩුම ගානේ මේ ඒ ලෙවල් විභාගේ තියෙන සමේ විදුලිය සපයා ගන්නත් බැරි ආණ්ඩුව.
හරි හරි.
වැඩ බැරි ආණ්ඩුව. අදක්ෂ ආණ්ඩුව.
ඔමිසුදි.
ඒ නිසා
ඔමිසුදි.
හැම දෙයකින්ම බේරෙන්න ජිනීවා කියන මන්ත්‍රය කියන්න යන්න එපා.
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියොත් මේක විවාදයක් කරා.
ඒක විවාදයක් වෙනවා.
නමුත් එකක් කිය යුතුයි, අර උසාවි නියෝගය දීලා තියෙන්නේ සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ ප්‍රකාරව කටයුතු කරන්න කියලා. ඒ අධිකාරියට අපි යවලා තිනා ඔහුගේ උපදෙස් එනකන් තමයි මේක කරන්නේ.
අපිට ඕන නම් ඒ උපදෙස් ප්‍රශ්නේ. ඔව්.
අලිද ප්‍රශ්න සම්බන්ධ
ඉක්මනින් කියන්න කියන එක. ඔව්
මේක ක්‍රීඩා අමාත්‍යතුමාට යොමු කරන්නේ විශේෂයෙන්ම අපේ ක්‍රිකට් ක්‍රීඩක බානුක රාජපක්ෂ මහත්මයාට වෙලා තියෙන අසාධාරණයේ සම්බන්ධව අපිට දැනගන්න තියෙන ආකාරයට එතුමා ඉන්දියන් සංචාරයටත් එකතු කරගන්න කටයුතු කරලා නැහැ. ඉතින් අපිට තියෙන ගැටලුව තමයි අපි දන්නවා ජාත්‍යන්තර වශයෙන් 2020 තියෙන ප්‍රධාන තරගාවලිය තමයි ඉන්දියාවේ IPL ක්‍රිකට් තරගාවලිය. ඒකට සුදුසුෙක් වෙන්න පුළුවන්කම තියෙනවා නම් මේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකෙක් ක්‍රීඩා කරන්න අවස්ථාවක් නැත්තේ කියන එක තමයි අපිට තියෙන ගැටලුව.
ගරු කතානායකතුමනි, ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා මෙතුමන් රාජපක්ෂ කෙනෙක් වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව. ක්‍රිකට් ක්‍රීඩාවේ ගරු කතානායකතුමනි තීරීම් කමිටුවක් තියෙනවා. ඒ වගේම ක්‍රිකට් කමිටුවක් දාලා තියෙන ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට, ඒ වගේම කෝචින් කන්සල්ටන් විදිහට මහේර ජයවර්ධන මැතිතුමා පත් කළා තියෙනවා. ඉතින් මෙතෙක් කල් තීරීම් කමිටුව වලට ඇඟිලි ගහලා සහ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඕන විදිහට කණ්ඩායම් තෝරලා සහ වෙනත් හේතු මත කණ්ඩායම් තෝරලා තමයි පහුගිය අවුරුදු ගණනාව තුළ අපේ ක්‍රිකට් ක්‍රීඩාව වැටුනේ. තේන්දගරු මණ්ඩිතුමනි, බානුක රාජපක්ෂගෙන් දක්ෂ ක්‍රීඩකයෙක්, හොඳ අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්, ඒ වගේම අපි විශ්වාස කරනවා අපේ රට නියෝජනය කළ යුතු ක්‍රීඩකයෙක්. හැබැයි ක්‍රිකට් තේරුම් කමිටුව සහ පුහුණුකරුවන්ගේ නිර්දේශයන් මත තමයි මෙවර ඉන්දියන් සංචාරයට කණ්ඩායම තෝරලා තියෙන්නේ. ඒ අනුව ඔහු තෝරාගෙන නොගැනීමට හේතු පිළිබඳව ඔහුවත් දැනුවත් කරලා තියෙනවා සහ අමාත්‍යවරයා විදිහට මාවත් දැනුවත් කරා. මදන ක්‍රීඩකයෙක්ගේ පෞද්ගලික කාරණා පිළිබඳව මං හිතන්නේ ගරු කතානායකතුමනි අපි ඒක මාධ්‍ය කතා නොකළ යුතු කාරණයක්. ඒ නිසා ඒ හේතු දක්ව පිළිබඳව මම ප්‍රකාශ කරන පත්වේ කටයුතු කරන්නේ නැහැ මේ අවස්ථාවේ. හැබැයි මේක ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අවසානය නෙවෙයි. ඔහුට ඕන තරම් වයස තියෙනවා, හැකියාව තියෙනවා, දක්ෂතාවය තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඔහු හොඳ කම්බැක් එකක් ක්‍රිකට් වල දෙයි කියලා.
බොහොම ස්තුතියි. මුදල් අමාත්‍යතුමා පණක් කෙටුම් පත් පිළිගැන්වීම
ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි.
අවසාන කරන්න ඇදින
විපක්ෂ
නායකතුමා කතානායකතුමනි, පෙබ්‍රවාරි මාසේ 8 වෙනිදා, ඒ කියන්නේ සති දෙකකට පමණ පෙර, මම ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා මුදල් ඇමතිතුමාගේ. මේ වෙනකෙක් ඒකට පිළිතුරක් නැහැ. මම දන්නේ මොකද්ද හේතුව කියලා.
ඒකට විවාදයක් තියෙනවනේ.
නෑ, විවාද නෙවෙයි. මම අහපු 27 ප්‍රශ්නය බොහොම පැහැදිලි ප්‍රශ්නයක් ඉදිරිපත් කරේ. මේකට පිළිතුරක් නැහැ. ඇයි මේකට පිළිතුරු ලබා නොදෙන්නේ කියන එක ගැන මම දැනගන්න කැමතියි.
අධිභාර බද්ද, අධිභාර පද්ද පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස සහ ඊට සම්බන්ධ සහ අනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම් පතකි. ඉදිරිපත් කර.
දෙවනවර කීම කවදාද? මහේෂ් හේමසිංහ මහත්මයා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, අපි මේ සතියේ පිළිතුරු ලබා දෙනවා. විපක්ෂ නායකතුමාට ඕන දේවල් විපක්ෂ නායකතුමාට ඇහෙනවා. එතුමාට ටිකක්
වැදගත්
දේවල් ඇහෙන්නේ.
කොහොමද ඇයි කිරියල්ල මන්ත්‍රීතුමා?
බද්ද ගැන දැන් ඉදිරිපත් කරා සභානායකතුමා.
ඔව්.
ඉතින් ඇත්ත වශයෙන්ම අර අර්ථසාධක අරමුදලෙන්
ඒක විවාදයක් එනවනේ.
පොඩ්ඩක් ඉන්න 125ක් ටැක්ස් කරනවා කියන එක ආණ්ඩුව කිව්වා මේක අපි ඉවත් කරගන්නවා කියලා. නමුත් මේ පදත එහෙම ඉවත් කළා නෑ.
ඒක විවාදෙදි ගන්නද?
දැල්ලමතිතුමා ප්‍රකාශයක් කරා ඒක අන්තර්ගත වන්නේ නැහැ කියලා. ඉතින් අපි ඒ වගකීමෙන් ඉෂ්ට කරන රජයක් හැටියට මේ සංවිධායකතුමා යළි මොකටද නගන්නේ මේ? ඔබතුමා දන්නවා පනතක් ඉදිරිපත් කළා, පනත පාර්ලිමේන්තුවට ඇවිල්ලා කාර්යක සභාවට කියලා කාර්යක සභාව අවස්ථාවලදී
තමයි
රාශියක් වෙනස්කම් වෙනවා. ඉතින් නොදන්න කෙනෙක් හැටියට නවකේ හැටියට හැසිරීම ගැන කනගාටු වෙනවා. මොකද නැත්ද දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් උත් කිව්වා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක්
කිව්වා. හිතේ විවාදයක් තියෙනවා.
ඔබතුමා නැගිටලා දැන් අහලා රෙන්න.
හෝ
ඒක
විවාදෙදි ගන්න.